මීළඟට පේවනස්සේ දුරුවත්ත මන්තව ඔබතුර විනාඩි 14ක කාලයක් ලැබෙනවා. ඊට ප්‍රථම වීරසුමන වීරසිංහ මන්තුමා මූලාසනයට පැමිණෙනවා.
සභාපතිතුමනි, කර සභාපතිතුමනි, අද දිනේ සාකච්ඡාවට ගන්න සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කටුපත සහ අධිකරණයකට විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත් කටුපත කියන විශාල වශයෙන් අධිකරණ ක්‍රියාවලියට වැදගත් වන පනත් කටුපත දෙකක් තමයි අද දිනේ ගරු පාර්ලිමේන්තුවේ විවාදනය කරන්නේ. නමුත් ඔබතුමා දන්නවා, ඔබතුමාටත් වෙච්ච කාරණය තමයි මේ පාර්ලිමේන්තුව තුළ උදෑසන ඉඳලා අනවශ්‍ය ප්‍රශ්න, අනවශ්‍ය ගැටලු ඇති කරලා දිගින් දිගටම කාලය විඩංගු වෙලා අද සමහරලාට ඔබතුමාට කතා කරන්න විදිහකුත් නැහැ. සමහරලාට ඔබතුමාලා බොහොම සහෝදරාත්මකව අපෙන් වෙලාව ඉල්ලුවම අපිට දෙන්න විදිහකුත් නැහැ. ශාල ගැටලුවක් තියෙනවා. විපක්ෂ නායකතුමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමයි තමන්ට මයික් එක ලැබෙන ඕන වෙලාවක නැගිටලා වචන ප්‍රකාශ කරන්න ගිහිල්ලා අපේ වෙලාවෙන් අති බහුතර වෙලාවක් අද අරගෙන ගිහිල්ලා තියෙනවා. මම අද අහන ප්‍රශ්නවල 6 වෙනි ප්‍රශ්නේ අහන්න කර සභාපතිතුමනි උදේ පාන්දර මෙතනට ආවේ. මට ප්‍රධාන වශයෙන්ම අවශ්‍යතාවයක් තිබ්බා මේ රටේ ධීවර ප්‍රජාව අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් මට ප්‍රශ්නේ අහන්න තිබ්බේ. මට විශාල අවශ්‍යතාවයක් තිබ්බා මේ රටේ. ඔබතුමා දන්නවා මේ රට පුරාම ඉන්න අහිංසක ධීවර ජනතාව ඔබතුමාගේ දිස්ත්‍රික්කෙත් තියෙනවා. මේ බහුතර ජනතාවකට ඔප්පු නැහැ ජීවත් වෙන තැනට. පැල්පත් වාසී, හැබැයි අවුරුදු ගණන් ජීවත් වෙනවා. මේ අයට මහනගර සභා, නගර සභා, පළාත් පාලන ආයතන වලින් අනුමත කරපු පිඹුරුපත් නැහැ, වරිපණ අංක නැහැ, යන්තම් ලයිට් වතුර බොහොම අරුවේ අරගෙන තියෙනවා. ඉතින් මේ අයගේ දරුවෝ පාසලකට ඉදිරිපත් කරනකොට, පාසල ඇතුළත් කරනකොට ওই નિયમિત ක්‍රමවේදය තුල ලකුණු ලැබෙන්නේ නැහැ. ඉතින් ওই ප්‍රශ්නේ සම්බන්ධයෙන් මට ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන අවස්ථාවේ තිබුණා. හැබැයි අද දිගින් දිගටම කතා කරපු ප්‍රලාපත් එක්ක මේ මේ ගරු සභාව තුළ ඇති කරපු සමහර කතා එක බැලුවාම මේවා නැවත කතා කළ යුතු කතාද කියලා අපිට හිතෙනවා. සමහර අවස්ථාව සතුට කියන වචනේ අර්ථය පේර ගන්න බැරුව පැය ගණන් අපි විඩංගු කළා. ඉතින් මං හිතන්නේ අපි වැඩිහිටියෝ හැටියට, මෝරපු මිනිස්සු හැටියට සමහර ප්‍රකාශ සම්බන්ධයෙන් විවෘතව මනසින් බලන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. තමන් ඕනම කාරණයක්, ඕනම වචනයක් ගැන නොසරු ස්වරූපයෙන් අපි බලනවා නම්, වැරදි වචනාර්ථයෙන් බලනවා නම් අපිට ඕන තරම් ඒව ගැන හිතන්න පුළුවන්. ඒ නිසා මං ඉතාමත් මම මේ මෙච්චර වෙලා ඉඳලා මේ අවසන් කතාව තුලවත් ඉඳලා මේ කාරණා ගරු සභාවට අද දිනේ ඉදිරිපත් කරන්න හේතුව තමයි මේ කාල කළමනාකරණය කිරීම නොකිරීම තුළ අද පාර්ලිමේන්තු විශාල හැලුකට ලක් වෙලා තියෙනවා. දැන් මේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්තාම අපි දිගින් දිගටම අද බොහොමයක් දෙනා මේ සියල්ල මාධ්‍ය භාවිතය තුළ, මාධ්‍ය ප්‍රචාරණය තුළ ඇත්ත අවශ්‍යතාවය පැත්තකට දාලා තමන් කොහොමද මාධ්‍ය ඉදිරියදා අවස්වරුවේ මාධ්‍ය තුළ මූණ දාගන්නේ, කොහොමද මාධ්‍යට මම මේ ටික කිව්වා කියලා නිකන් කතාකාරු ටිකක් විතරක් බිහිවෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මං හිතන්නේ අපි කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කාලය තුළ කතාකාරයන්ට එහාට ගිහිල්ලා අඩුම තරමේ අපි කියන කාරණා තුලින් අනාගතයේ පරිශීලනය කරන්න පුළුවන් නම්, එහෙම නැත්නම් අපි කියන කාරණා තුලින් යමක් ඇත්තම ක්‍රියාවකට නැගෙනවා නම් ඒකයි විවුර්ත. හැබැයි ඒක පාට කණ්ණාඩි දාගෙන දේශපාලන වාසි ගන්න නෑ. මම ඊළඟ මම ජනාධිපති වුණාම, මම අගමැති වුණාම මගේ ආණ්ඩුවත් තුළ මම මේවා සුගිත මුදිත කරනවා කියලා පොරොන්දු වලට විතරක් මුවා වෙලා දිගින් දිගටම මේ මේ රටේ මිනිස්සුන්ගේ, අසරණ මිනිස්සුන්ගේ, ජනතාවගේ කාලය විනංගු කරනවා නම් ඒක නායකයෙකුගේ ගුණාංගයක් නෙමෙයි කියන වාග මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න කැමතියි. අද සමහරලාට සමහර නායකයෝ මේ රටේ සීන ලෝකයක් මවලා මේ රටේ සුරපුරයක් මවන්න උත්සාහ කරන්නේ තමන්ගේ පොරොන්දු තුලින්. මං ආවහම මෙහෙම කරනවා, මගේ නායකයත්වයෙන් මෙහෙම කරනවා. මං අහන්නේ කොහොමද ඔබේ නායකත්වය තුළ හා ඔබේ ආණ්ඩුවත් තුළ සිද්ධ කරන ක්‍රමවේදය කොහොමද? තරස බාපත්තුමනි, අපි මේ වෙලාවේ ආණ්ඩුවට සහයෝගය දක්වන්නේ අපේ අනාගත දේශපාලන බලාපොරොත්තුවක් තියාගෙන නෙමෙයි. හැබැයි වී උත්තරින් තමයි පෙනී ඉන්නේ. අපි සමහර තීන්දුව తీරන ගන්නෙ දේශපාලන වශයෙන් ප්‍රසාදයක් ලක්වන තීන්දුව తీරන නෙමෙයි. සමහර තීන්දුව తీරන ගන්නවා සමහර ජනතාවගේ pay tax එක කපනවා සමහරලාට අපි VAT එක වැඩි කරනවා. මොකද හේතුව? මේකට පොහොත්වාගෙන යන අවස්ථාවක් වෙලා තියෙනවා. මොකද අපි දිගින් දිගටම නිදාසයෙන් පස්සේ හැමදාම පුරුදු වෙලා තින්නේ හොඳට සුගිත මුගිත ජීවිතයක් ගත කරනවා අපිට වියදම් කරන්න බැරි අපිට ඔරොත්තු දෙන්නේ නැති අපිට නඩත්තු කරන්න බැරි සුගිත මුගිත ජීවිතයක් තමයි අපි හැමදාම ගත කරලා තියෙන්නේ. ඉතින් ඒක නඩත්තු කරන්න අපි තවත් කොහෙන්ද ණය ගන්නව? ඉතින් අද වෙනකොට අපිට ණය දෙන්නේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔක ගේකට උනත් පොදුයි. ඒ නිසා කරු සභාපතිතුමනි මම මේ කාරණා ටික කිව්වේ මේ පාර්ලිමේන්තුවේ තත්ත්වයේ ඉහළ ලංවන්න අපි සිළුම් දෙනා එකහු වෙලා වැඩ කරන්න ඕනේ. මේ කාල කළමනාකරණ නිවැරදිව කරේ නැත්නම් අවසානේ වෙන්නේ මොකද? පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව මේ සභාවේ අවශ්‍ය ප්‍රස්තුත විෂය කාරණා සම්බන්ධයෙන් කතා කරන්න තියෙන ප්‍රස්තාව අහිමි වෙනවා. ඔබතුමාලා වගේ බොහොම කලාතුරකින් කතා කරන්න අවස්ථාව ලැබෙන මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැති වෙනවා. කරු සභාපතිතුමනි මම මතකයි මේ උසාවියට අපහාස කිරීම සම්බන්ධ සිද්ධිය කාරණා බැලුවාම එදා යහපාල ආණ්ඩුව කාලේ මට මතකයි විමල් වීරවංශ මහත්මයාට විරුද්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තිබ්බා පොදු දේපල පනතට අදාළව නඩුවරයා. ඒ වෙලාවේ විමල් වීරවංශ මහත්තයාව දිගින් දිගටම සැකකාරයකට රිමාන්ඩ් කරනවා. සාමාන්‍ය පොදු දේපල පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අප දෙන්නේ සුවිශේෂී කාර්යයකට. මට මතකයි ඒ වෙලාවේ එතුමන්ගේ ආධාරකාරයෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉඳලා මේ නඩු කටයුත්ත සිද්ධ කරන යද්දී නඩුවේ වෙලාවේ මහේස්ත්‍රාත්තුමිය වත්මන් මහාධිකරණ විශ්වකාරියක් වන ලංකා මැතිනිය තමයි හිටියේ. එතුමියට බාධා වෙන වෙලාවක අත උස්සලා කෑ ගහලා කියනවා, ඇයි ලසන්තලා කියවන්න මහත්තයා අත්තරණු ගන්න නැද්ද? ඇයි ආසුමාර සිංහ මහත්තයා අත්තරණු ගන්න නැද්ද කියලා කියනවා. ඉතින් යම් ආකාරයේ උසාවියේ කටයුතු වල බාධා කළා උසාවිට අපහාස කිරීමක් කියන කාරණය මත ඒ ෆොන්සේකා කියන මහත්තයා පානදුරේ අත්තරණු ගන්නවා. එතකොට ඒ අවස්ථාවේ ඉන් අනතුරුව විමල් වීරවංශ මහත්තයා නඩු කරේ පස්සේ ෆොන්සේකා මහත්මයාට පෙනී හිටියේ මම. ඉතින් ඒ වෙලාවේ මූලාරම්භයේම ලොකුවට ඒ කාරණය එළිය ගිය නිසා විශාල කතාබහක් ඇති වෙච්ච නිසා මුල් අවස්ථාවේ ඔහු සතියකට මමන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවා. හැබැයි ඉන් අනතුරුව නැවත වතාවක් මම ඔහු වෙනුවෙන් කරුණු කාරණා කියලා අධිකරණයේ සමාව අරගෙන ඔහුට අත්තිරු සිරදඬුවමක් එක්ක සමාවක් ලැබෙනවා. මම කියන්නේ මම මේ කතා කරන්න යන්නේ අද මේ ගේන නව පනත තුල ඒ හිතු මතේට යම් ආකාරයකට හිතන ආකාරයට දඬුවම් දෙන්න එහෙම නැත්නම් උසාවියට අපහාස කිරීම කියන කාරණ නිර්ණය කිරීමේ ක්‍රියාවලිය නිවැරදිව අද විග්‍රහ වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් අපි පහුගිය කාලේ දිගින් දිගටම කතා කළා මේ විපක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන රංජන් රාමනායක මහත්මයා. එතුමා යම් ආකාරයකට විවේචනය කරනවා අධිකරණ පද්ධතිය තුළ. ඒ වගේම අධිකරණ නිලධාරීන්, ඒ වගේම නීතිඥවරු, විනිශ්චයකාරවරු මේ සියලුම දෙනා විවේචනය කරනවා. ඒලා විශාල කතාවක් ඇති වෙනවා සමාජය තුළ. ඔහුට ලැබිච්ච දඩුවම ඔහු කියපු ප්‍රකාශෙත් එක්ක ගත්තාම කොතරම් දුරට තුලිත වෙනවද කියලා කාරණේ කතා කරනවා. දැන් ඔහුට ජනාධිපති සමාවක් ලැබිලා ඔහුට ඒ ආකාරයට නිදහසේ ගත කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා අපි දැක්කා උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් SB දිසානායකතුමාට මේ ආකාරයේ තීන්දුවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ සියල්ල බැලුවම විශාල වශයෙන් සමාජයේ කතාබහක් ඇති වුණා. සමහර අවස්ථාවල මේ සාදලිය ලෙස උසාවි විවේචනය කළත් යම් ආකාරයේ තමන් විවේචනයට හෝ යම් අපහාසය හෝ මේ කින ක්‍රියාවට එහාට ගිහිල්ලා දඬුවම බර වැඩිද කියලා කාර්ය සම්බන්ධයෙන් විශාල වශයෙන් සමාජයේ සාකච්ඡා වුණා. එතන ගියාට කළ සමාජයේ සාකච්ඡා වුණා අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඇති හැකියාවට යම් බාධාවත් කියන කාරණේ. හැබැයි අපි පැහැදිලිව කියන්න ඕනේ අධිකරණයක් කියලා කියන්නේ අහිංසක මිනිසුන් යන්න තියෙන අවසාන තැන. එතකොට අධිකරණය මේ විවස්ථාදායකේ බලපරාක්‍රමයේ තුල ජනතාවගේ බලපරාක්‍රමයේ තුල විවස්ථාදායකේ නාමයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒ ක්‍රියාත්මක අනතුරුව අධිකරණය ස්වාධීනව කටයුතු කරගෙන යනවා. ඉතින් මේ කාරණේ තුල විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයත් අපි සුරකිව ආරක්ෂා කිරීම කළ යුතුයි. එතකොට යම් ආකාරයෙන් අදූරදර්ශී ලෙස අධිකරණ ක්‍රියාවලියට බාධා වෙන ලෙස අධිකරණ වැඩ කටයුතු කරන්න බැරි ආකාරයට යම් ආකාරයේ පුද්ගලෙක් හැසිරෙනවා යම් ගැටලුකාරී තත්ත්වයක් මවා පානවා නම් ඇති කරනවා නම් ඒ වගේ අවස්ථාවල අධිකරණ වලට ඒ බලය තියෙන්න ඕනේ. හැබැයි මේ නව පනත් සංශෝධනය තුල සිද්ධ වෙන්නේ මොකක්ද මේ සම්බන්ධයෙන් ක්‍රමිකවක් කරලා ඇති කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් අම්මාකාරයේ පුද්ගලෙක් සමාවචනය කරොත් සමාවැදුනොත් ඔහු සම්බන්ධයෙන් ගති යුතු දඬුවම යම් ලිහිල් ආකාරයට දක්වලා තියෙනවා හැබැයි ඒකම අධිකරණය හා විනිශ්චය අධිකාරියේ තියෙන ගෞරවය පැහැදිලිව මේ පනත තුල නැවත නැවතත් සාක්ෂාත් කරලා තියෙනවා ඒ නිසා මම විශ්වාස කරනවා මේ ආකාරයට දියුණු සමාජයක් තුල අපි විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි අපි ආරක්ෂා කරන්නේ විවෘත දණ්ඩනයේ මිනිසාව බය කරනවට වඩා අවබෝධය තුල මිනිසාව මිනිසාගේ හැසිරීම රටා ශක්තිමත් කිරීම තමයි අපි කළ යුත්තේ. ඉතින් විශේෂයෙන්ම අධිකරණ හෝ විනිශ්චය අධිකාරියට අපහාස කිරීමට අදාළව දණ්ඩන නීති ලිහිල් කිරීමක් තුලින් සහ ඒ ක්‍රමවත් ආකාරයට ඒ කාටත් ඒක ගරු සභාපතිතුමාට එකහැන්දෙක් හැන්දකින් මට එකහැන්දකින් විපක්ෂයේ කෙනාට එකහැන්දකින් එහෙම නැතිව පොදුවේ නීතිය කාටත් සමාවල කටයුතු කරන්න අවස්ථාව අවශ්‍ය ක්‍රමවේදයක් නිර්මාණය කිරීම විය යුතු දෙයක් කියලා මම විශ්වාස කරනවා එකම පැහැදිලිවම අපි විශ්වාස කරනවා මේ දිගින් දිගට මේ සභාව තුළ අධිකරණ ශ්‍රේෂ්ඨයේ නීතිඥය කෙනෙක් අවුරුදු 15ක් විතර මම මේ පාර්ලිමේන්තුවට එන්න අවිලත් ප්‍රැක්ටිස් කරන සමහර අවස්ථාවල අදරත් අධිකරණයට මම සහභාගී වෙන අධිකරණ ක්‍රියාවලිය වලට අපි කවුරුත් දකිනවා වර්තමානයේ අපිට තියෙන තත්ත්වය තමයි මේ අධිකරණ ක්‍රියාවලියට නතු වීම අධිකරණ ක්‍රියාවලියට යොමු වීමත් විශාල වශයෙන් මිල අධික ශ්‍රමය වැයවන බොහොම දුෂ්කර ක්‍රියාවක්. ඒක බොහොම ලේසි පහසු ක්‍රියාවක් නෙමෙයි. ඒ වගේම ඒ ක්‍රියාවලියට නතු වුණාට පස්සේ ක්‍රියාවලිය තුළ දීර්ඝ කාලයක් යන්න ගියොත් එම විශාල ශ්‍රමය මුදල් කාලය වැයවීමත් එක්ක සමාජවල පරම්පරා ගණන් නඩුකොරවලට හිරවෙන්න පවුල් වලට සිද්ධ වෙනවා. අපි දකිනවා පරම්පරා ගණන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය මේ කල්යම් සිද්ධ වෙනවා. ඒ වළක්වන්න තමයි මේ සිවිල් නඩු විධාන සංග්‍රහ සංසද 50 කෙඩුම්පත් තුළ සිද්ධ වෙන්නේ මොකද්ද? పూర్ව නඩු විභාග කටයුත්තක් තුළ පෞගිය කාලයකට පෙර ඇති කරපු ඒ 50 කෙඩුම්පත් පනත තුළ ඇති වෙලා තිබ්බ අඩළු උඩුකම් සපුරාලීම සඳහා ඒ සංශෝධන එක් කරමින් ඒ ක්‍රියාවල වඩා සක්‍රීය කිරීම සඳහා තමයි මේ සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන 50 කෙඩුම්පත් අද දිනේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ සියල්ල තුළ අපි විග්‍රහ කරගන්නේ අපි සොයා බලන්නේ අපි කටයුතු කරන්නේ කොහොම හරි මේ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කරන්න. අපි කවුරුත් දන්නවා මිනිස්සුයෝ හැටියට විශාල වශයෙන් අපේ රටේ තියෙන දේපල උරුමකම් ඔය කියන ගැටලු හැම දෙයක් එක බැලුවාම අපි බොහොම දේවල් අමතක කරනවට වඩා දේවල් මතක් කරමින් අතීතය මතක් කරමින් ගැටුම්කාරී තත්ත්වයට යන අපි බොහොම යූසුලුවා තියෙනවා. හැබැයි මං හිතන්නේ අපේ බෞද්ධ ආගම හෝ වෙනත් විශ්වාස කරන කිසිම ආගමක වඩා වැඩියෙන් මතුකරන ක්‍රමවේදයක් නෙමෙයි ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය කිරීම. ගැටුම නිරාකරණය කිරීම තමයි බෞද්ධ ආගමේ ප්‍රමුඛව අනිකුත් සියලුම ආගම්වල මං හිතන්නේ කියන්නේ ගැටුම් නිරාකරණය ආකාරය. නමුත් අපි කවුරුත් දන්නවා ගැටුම නිරාකරණය කෙසේ වෙතත් මේ අපේ දේපල සම්බන්ධයෙන් එහෙම අපේ තියෙන අයිතිවාසිකම් වල තියෙන ස්වરૂපය නිසා තමයි අද ඉඩම් නඩු විශාල වශයෙන් ගොඩ ගැහිලා තියෙනවා. ඒ එක්කම සිවිල් සහ අපරාධ නඩු දිගින් දිගට වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ කාරණා එක බැලුවාම අපිට අපි කවුරුත් දන්නවා අපිට තියෙන සම්පත් ප්‍රමාණය අඩුයි. සමහර අවස්ථාවල නීතිඥ වෘත්තියේ දෙන අපෙත් යම් වගකීමක් තියෙනවා සමහර නඩු කල්යන්න බලපානවා. එතනින් එහාට ගිහිල්ලා අපි කවුරුත් පිළිගන්න ඕනේ විනිශ්චයකාරරු ඉන්න ප්‍රමාණය බොහෝමත්ම අඩුයි. දැන් පහුගිය අපි මේ පාර්ලිමේන්තුවට පැමිණි ගමන්ම අපිට හැකියාවක් ලැබුණා ශ්‍රේෂ්ඨාධිකරණ නිසා අග්‍ර විනිශ්චයකාරයේ විනිශ්චයකාරරුන්ගේ ප්‍රමාණය වැඩි කරන්න. නමුත් මම හිතන්නේ අපි තවදුරටත් කළ යුත්තේ අනෙකුත් ප්‍රාථමික අධිකරණවලත් ඒ සම්පත් ලබා දීලා අධිකරණ ක්‍රියාවලිය වැඩිපුර මහේස්ත්‍රාත්වරු වැඩිපුර දිසා අධිකරණ විනිශ්චකාරවරු වැඩිපුර මහාධිකරණ විනිශ්චකාරවරු මේ අය වැඩිපුර මේ අධිකරණ සේවයට බඳවාගෙන මේ නඩු ප්‍රවාහණය වැඩිපුර වේගවත්ව සක්‍රියව අපිට විසඳන්න පුළුවන් නම් ඒ නඩු ක්‍රියාවලිය වේගවත් කරන්න පුළුවන් නම් ඒ කළ යුතුයි සහ නව තාක්ෂණය යොදා ගැනීමේ අත්‍යවශ්‍යතාවය මේ අවස්ථාව අපි පැහැදිලිව මතක් කරන්න
ඕනේ.
සුදීකර සභාපතිතුමනි අද ඉන්දියාව මේ තාක් දුරට ගිහිල්ලා තියෙන්නේ. ඉන්දියාව අද අපුව පහු කරගෙන ගව් ගානක් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ මේ තාක්ෂණික මෙවලම් තාක්ෂණයේ රටේ සියලුම ශේෂ්ත්‍රවල අදාළ කරන් තියෙන නිසා. මේකේ මහමුත්තක් නැහැ. නමුත් අපි දන්නවා සභාපතිතුමා අපේ රාජ්‍ය සේවය තුළ යම් ආයතනයකට අපි මේ නව පරිගණක දැනුම නව තාක්ෂණය ඩිජිටලයිසේෂන් කියන කන්සෙප්ට් එක අපි කටයුතු අපි අඳුල්ලා දෙන්න ගියාම මොන තරම් ගැටලු කාරී තත්ත්වයන් ඇති වෙනවද? ඔබ දන්නවා අපේ රටේ සෞඛ්‍ය ශේෂ්‍රය තුල පහුගිය කාලේ පුරාවට තිබ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඒ ඒ අදාළ සෞඛ්‍ය ශේෂ්‍රය තුල වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය ඖෂධ ඖෂධ වල තියෙන ප්‍රමාණය අප්ඩේට් කරන සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කරන්නේ. ඒ සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කරන අදාළ වෛද්‍යවරු. හැබැයි රෝහලේ තියෙන ඔසු පොචරන්ද තියෙන ප්‍රමාණය ගැන අප්ඩේට් කිරීමක් කරන්නේ. ඉතින් මේ 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 පරණ විදියට ලෙතාජික් විදියට හිතන්න හිතන්න මේවා ඉස්සරහට ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම හිතනවා අධිකරණ ශ්‍රේෂ්ඨයක් අපිට හැකියාවක් ලැබෙනවා නම් අපිට අධිකරණ ශ්‍රේෂ්ඨයක් මේ ඩිජිටලයිසේෂන් එකට ගෙනියන්න නඩුකරයක පිටපතක් ගන්න එක විදියකට මේ සියලුම ශ්‍රේෂ්ඨයන් මේ නව තාක්ෂණය හරහා අපිට ගෙනියන්න පුළුවන්කමක් ලැබෙනවා නම් මං හිතන්නේ අපිට තවදුරටත් මේක ක්‍රමවත්ව ඉදිරියට ගෙනිහිල්ලා මේක වෙනස් කරන්න පුළුවන් වෙයි. ඒ නිසා ගරු සභාපතිතුමනි, අවසාන වශයෙන් අද දිනේ ගරු අධිකරණ අමාත්‍යාංශයේ අමාත්‍යතුමා විසින් මේ ඉදිරිපත් කළ තියෙන පනත් කෙඩුම්පත් දෙක තුල අපි මං හිතන්නේ විවාදකින් තොරව එක් පනත් කෙඩුම්පතක් පනතක් බවට සම්මත කරන්න ගරු විපක්ෂයේ සහ සියලුම මන්ත්‍රීවරු එකඟ වුණා. නමුත් අද දැන් අප විවාද කරන අධිකරණයේ විනිශ්චය අධිකාරියට හෝ ආයතනයට අපහාස කිරීම පනත් කෙඩුම්පත කියන මේ පනත් කෙඩුම්පතත් අපිට අපි අද සම්මත කරගත්තාම මේ අදාළ සංශෝධනත් එක්ක මම විශ්වාස කරනවා අපි විවස්ථාදායක තුල සිද්ධ කරන ක්‍රියාවලිය සාධනීය ක්‍රියාවලිය තවත් එක් පියවරක් මම කියලා මම විශ්වාස කරනවා. බොහෝ දේතුව මේ රටට අවශ්‍ය අනපනත් වෙනස් විය යුතු අනපනත් මනුෂ්‍ය ප්‍රජාවගේ හැසිරීම වලට අනුකූල අපි දන්නවා හැමදාම මනුෂ්‍ය ප්‍රජාවගේ හැසිරීම සහ නීති අතර පොඩි ගැප් එකක්
තියෙනවා.
එය තවදුරටත් ඒ සීමාව අඩු කරන්න අපි කරන ප්‍රයත්නයක් හැටියට මේ ව්‍යායාම මේ වෙලාවේ හඳුන්වා දෙන්න පුළුවන්. මම හිතන්නේ අපම ස්තුතිවත් වෙන ඔබ සියලු දෙනාටම මේ අවස්ථාවේ මේ අවස්ථාව ලබා දීම සහ මේ පනත් කෙඩුපත අපිට පනතක් කරන්න හැකියීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. අද දිනට න්‍යායපත්‍රයේ සඳහන් අධිකරණයේ විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයට අපහාස කිරීමේ පනත් කෙඩුපත පිළිබඳ විවාදය ඉදිරියට කල් තබමින් සභාව කල් තැබීම
පාර්ලිමේන්තුව නොවැම්බර් මාස 9 වෙනිදා බ්‍රහස්පතින්දා දින පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයයි මම යෝජනා කරමි.
කල් තැබීම කල් තැබෙන අවස්ථාවේ යෝජනාව ගරු මදුර විතානගේ ගරු මන්තුමා.
ගරු මුලාසනේ සභාපතිතුමනි, පළාත් පාලන ආයතන මගින් විධිමත් ලෙස නගර අලංකරණ කටයුතු සහ එහි නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොකිරීම නිසා බරපතල ගැටලු ඇති වී තිබේ. විවිධ ස්ථානවල ගස් කඩා වැටීම් සහ අනවසර ඉදිකිරීම හේතුවෙන් වූ අනතුරු නිසා ජීවිත සහ දේපළ රැසක් පසුගිය කාලයේදී වාර්තා විය. මෙම තත්ත්වය දිවයින පුරාම දක්නට ලැබෙන තත්ත්වයක් නිසා සියලුම පළාත් පාලන ආයතනයන්හි නගර අලංකරණ ඒකකයක් පිහිටුවා ඒ සඳහා වෘත්තීය දැනුම සහිත නිලධාරීන් පත්කර ජනතා හිතකාමී පරිසරයක් සහිත නගර ඇති කිරීමට ගරු ආණ්ඩුකාරවරුන් සමග සාකච්ඡා කර කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මින් යෝජනා කරමි. විශේෂම සභාපතිතුමනි, මම හිතන්නේ ඔබතුමත් පළාත් සභාව නියෝජනය කරපු ඇමතිවරයෙක් විදිහට දන්නවා මේ නගර සභා සහ මහනගර සභා විශේෂ පළාත් පාලන ආයතන වල ප්‍රමුඛ කාර්යයක් තමයි මේ නගර පිරිසිදුව පිළිවෙලට විධිමත්ව ඉදිකිරීම. දැන් මේ වන විට බොහෝ නගරවල ඉතාමත්ම අවිධිමත් ලෙස කඩසාප්පු හදලා එවැගේම විවිධ පොළවල් එවැගේම විවිධ ඉදිකිරීම් කරලා තියෙන හැබැයි කිසිම නගර සැලසුමක් නැහැ. නාගරික සංවර්ධන අධිකාරියත් බොහෝ මේ මහනගර සභා බල ප්‍රදේශවල නිසි ප්‍රමිතියට නගර සැලසුම් හදලා නැහැ. අපි දැක්ක පහුගිය කාලෙත් හිටපු අමාත්‍යවරයෙක් සියක් නගර කියලා විශාල මුදලක් නාස්ති කරලා වියදම් කරලා හැබැයි පිළිවෙලට ඒ ප්‍රමිතියට නගර හදන තත්ත්වයක් අපි දැක්කේ නැහැ. ඒ වගේම අද සමහර නගර මැද්දේ අවමංගල්‍ය පාලර හදලා තිනෝ ඒ පාලරයකට අල්ලපු ගොඩනැගිල්ලේ රෙස්ටෝරන්ට් එකක් දාලා තියෙනවා. ඒ වගේ කිසිම පිළිවෙලක් නැති මට්ටමක් ගල මන් අපි මේ ඊයේ පෙරේද රාජගිරිය හන්දියේ ෆ්ලයිඕවර් මේ ගුවන් පාලම ළඟත් අවමංගල පාලරයක් දාලා තියෙනවා. අඩුම ගානේ වාහන නවත්තන්නවත් පුළුවන් කමක් නැහැ. ඒ වගේම අද නාගරික බල ප්‍රදේශ සතුරුදායක විදිහට මේ මේ ජනතාවගේ පොදු පහසුකම් ඒ වගේම නගර අලංකරණය වෙන විදිහට වැඩපිළිවෙලක් හදලා නැහැ. විශේෂයෙන්ම අපි දැක්කා විහාර මහදේවී උද්‍යානය, ඒ වගේම තෙත්බින් උද්‍යාන, ඇවිදින මන්තිරු විශාල මුදලක් ආයෝජනය කරලා නගරයේ ජනතාවට පහසුකම් සපයන විදිහට හදලා තියෙනවා. හැබැයි මේ වන විට ඒ ස්ථාන ඉතාමත්ම දුර්වල විදිහට පාලනය වෙන බව පේන. මොකද විහාර මහදේවී උද්‍යානයේ අවට තියෙන මිනිස්සුන්ට වාඩි වෙන්න තියෙන බංකු ටිකත් අද කැඩිලා ඒවා නිසි පරිදි නඩත්තු කළ නැහැ. එතකොට මේ සම්බන්ධ ප්‍රමුඛ වගකීම තියෙන්නේ මහනගර සභාවට. හැබැයි මේ පළාත් පාලන ආයතන එහෙම නැත්නම් නගර සභා මහනගර සභා අද තමන්ගේ නගරය අලංකරණය කරනවා වෙනුවට, නගරයේ පොදු පාසුවම් පිළිවෙට හදනවා වෙනුවට, නගරයේ අනවසර ඉදිකිරීම් ගොඩනැගිලි ඉවත් කරනවා වෙනුවට වෙනත් ව්‍යාපෘති වලට යන්න පටන් ගන්න තියෙනවා. වෙනත් තමන්ගේ මූලික අරමුණු වලින් බැහැර වෙලා අද මහනගර සභාවට එකතු වෙන බදු මුදල් ටික නිෂ්කාරණය විනාශ කළ වියදම් කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ
තව විනාඩියක් තියෙනවා.
ඔව්, මේ සඳහා මම විශේෂම විශේෂ අමාත්‍යවරයා විදිහට අග්‍රාමාත්‍යතුමාගෙනුත් රාජ්‍ය අමාත්‍යතුමාගෙනුත් පහුගිය කාලේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අනුව නිසි ප්‍රමිතියට නාගරික අලංකරණ කටයුතු කිරීමට, ඒ වගේම නගරය ජනතාවගේ සිත් අද ගන්නා ස්ථානය බවට පත් කිරීමට, ඒ වගේම නගරයේ පහසුකම් සපයා ගැනීමට පෙළෙන ජනතාවට ඒ සියලු පොදු පහසුකම් හරියට පාවිච්චි කරන්න, ඒවා නඩත්තු කරන්න පුළුවන් ඒකකයක්, එහෙම නැත්නම් නගර අලංකරණ ඒකකයක් පිහිටුවීම සඳහා මම මේ අවස්ථාව යෝජනා කරනවා. මොකද අපි බැලුවොත් අද අසල්වැදී ඉන්දියාවට ගියත්, එහෙම නැත්නම් වෙනත් ආසියාවේ රටවලට ගියොත් අද නගර ඉතා අලංකරණ ලෙස, පිරිසිදු ලෙස, ඉතා පිළිවෙලට, ඒ වගේම ප්‍රමිතියට ඒ ජනතාවට පහසුකම් සපයන ස්ථාන බවට පත් වෙලා තියෙනවා. අපි ගිහිල්ලා ඒ නගරවල ගිහිල්ලා ඡායාරූප අරගෙන ෆොටෝ අරගෙන අපි සතුටු වුණාට අපිට මේ ලංකාවේ බොහෝ නගර ගැන එහෙම සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක නැහැ. ඒක නිසා මම විශේෂයෙන්ම අපේ අමාත්‍යතුමාට මේ යෝජනාව කරනවා ඉතා පුළුල් බලතල සහිතව මේ ඒකකය පිහිටවන්න කියලා. අඩුම ගානේ පහුගිය කාලේ අපි දැක්කා ගසක් කඩා වැටුණාන් පස්සේ ඒ ගස කපා ඉවත් කරන්න අඩුම ගානේ සමහර මහනගර සභාවල අවශ්‍ය ඒ මේ යන්ත්‍ර වලින් ක්‍රියා කරන කියතක් වෙන්නේ නැති මට්ටමකට ඒ නගර සභාව ඉතා පල්ලෙහා මට්ටමක කළමනාකරණයක් තියෙන එක නිසා විශේෂයෙන්ම මම මෙන්න මේ යෝජනාව කරන්නේ. මේ වෙලාවේ දැන් විශේෂයෙන්ම මේ කාලගුණික දේශගුණික විපර්යාසත් බහුලව සිද්ධ වෙනවා මේ ප්‍රදේශවල. ඉතින් මේ කාරණ මේ වගේ ඒකකයක් පිළිහිටීම කාලෝචිතයි මම මේ යෝජනා කරන අතර ඒ සඳහා කඩිනමින් ගරු අමාත්‍යතුමාගේත් රාජ්‍ය අමාත්‍යතුමාගේත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. බොහොම ස්තුතියි.
යෝජනාව ඉස්තර කිරීම ගරු මේජර් සුදස්සන දෙනපිටිය මැතිතුමා, ඔබතුමාට විනාඩි 3ක කාලයක්
තියෙනවා. ගරු මදුර විතානගේ මැතිතුමා, ඉනාපු යෝජනාව මම ස්ථිර කරමින්. මම හිතන්නේ ඉතාම කාලෝචිත යෝජනාවක්. අපේ රට දියුණු වෙනවා දකින්න හැමෝම කැමති. විශේෂයෙන් අපේ රටේ දැන් මේ වෙනකොට අපි උත්සාහ කරන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීම. විදේශ මුදල් ලබා ගැනීම නම් සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. හැබැයි සංචාරකගෙන ගැවසෙන හොඳ පරිසරයක් ඇති කරන්න ඕන මේ නගරවල. ඒකයි මම කියේ කාලෝචිත යෝජනාවක්. අපි සැලසුම් කරන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න. එහෙමනම් මේ සියලුම නගර නිසියාකරණ සැලසුම් කළ යුතුයි. බොහෝ නගර සැලසුම් වෙලා නැහැ. බොහෝ නගර සැලසුම් වෙලා නැහැ. ලස්සන නැහැ. ලස්සන කරන්න සැලසුමක් නැහැ. හිතිච්ච විදිහට වැඩ කරගෙන යනවා තමයි අපි දකින්නේ. ඒක නිසා හොඳ මාස්ටර් ප්ලෑන් එකක් තියෙනවනේ හැම නගරයකටම. මාත් ඒක වෙනස් වෙන්න බෑ. මොන රජයාවත් මොන මේ කණ්ඩායම් පත් වුණත් මේ නගරයේ සැලසුම නිසියාකාරව ඒ සැලසුම ක්‍රියාත්මක විය යුතුයි. අපේ රටේ මාස්ටර් සාමාන්‍යයෙන් අපේ රටේ නැහැ ප්ලෑන් එකක්. සැලසුමක් නැහැ අපේ රටේ. කොහමද ජාතික සැලසුමක් නැහැ. නමුත් අපිට පුළුවන් මේ නගර අතරම මේ හොඳ සැලසුමක් හදාගන්න. ජාතික සැලසුමට දායක වෙන්න පුළුවන්. මේක තමයි අවශ්‍යතාවය. ඉතින් නුවරඑළිය බණ්ඩාල මම දකින්නේ ඇත්තටම ඇල්ල වගේ සංචාරක බහුලව ගැවසෙන ප්‍රදේශවල දියුණු කරන්න සැලසුම් සාගත වැඩක් කරන්න ඕනේ. ඉතින් අපි ඇත්තටම බණ්ඩාල පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරා බණ්ඩාල නගරේ. ඒක ඇත්තටම සැලසුම් කරේ අපි සබරගම විශ්වවිද්‍යාලයේ ડોક્ટર මිලින්ද තමයි ඒ සැලසුම කරේ. ඒ සැලසුමත් එක්ක අපි ඩ්‍රෝන් වලින් තමයි සියලුම මේ සර්වේ කරේ. ඩ්‍රෝන් වලින් ඒගොල්ලන් සර්වේ කරලා ඒක හරියටම අපි මැපින් කරලා මේක දැම්ම අපි නගර බණ්ඩාල නගර සභාවට ඇතුළත් කරා. නගර නගරාධිපතිතුමත් එක්ක එකතු වෙලා බණ්ඩාල නගර සභාවට ඇතුළත් කළා. මේ වෙනකොට සැලසුමක් තියෙනවා. ඒකේ තියෙන්නේ අපි දැන් ඒ පාසලයක් විදිහට හදලා ඒ හැම ලොට්ටයක්ම නම් කරලා
තියෙනවා.
ඒකේ ෆොටෝස් තියෙනවා. ඒක ඒ ස්ථානයේ ඉන්න අයගේ විස්තර තියෙනවා. සියලුම දේවල් වරිපණම් ගෙව්වද, ලයිට් බිල් ගෙව්වද, හැම දෙයක්ම තියෙන විදිහට හදලා තියෙනවා. මම හිතන්නේ මේ පයිලට් ප්‍රොජෙක්ට් එක මේ ලංකාවේම ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉතාම වැදගත් වෙනවා. ඒක තමයි අවශ්‍ය. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම ඒ ડોક્ટર මිලින්දරත් සබරගම යුනිවර්සිටියේ ડોક્ટર මිලින්දරත් තව මිශ්‍ර කාලිංග කියලා ඌව ස්ටාර්ට්අප් එකේ මේගොල්ලන් එකතු වෙලා තමයි මේ සොෆ්ට්වෙයාර් එක ඩෙවලොප් කරේ. මේක ඉතාම වැදගත් දෙයක්. මේකම අපි ඊයේ පෙරේද ගෙනලා පාර්ලිමේන්තුවට කරත් ගෙනලා සාකච්ඡා කරා. ඉතින් මම හිතන්නේ අපි මේ සැලසුම් දියත් කරනවා නම් මේ පයිලට් ප්‍රොජෙක්ට් එකෙන් විස්තර අරගෙන මේ ප්‍රොජෙක්ට් එකෙන් විස්තර අරගෙන මුළු ලංකාවටම මේක ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන්. මේ අපේ මදුරු විතානගේ මැතිතුමා කිව්වා වගේ. ඒ නිසා විශේෂයෙන්ම අපි බදුළු දිස්ත්‍රික්කයේ මේ වෙනකොට අපි නායන තත්ත්වයකට පත් වෙලා විශාල ප්‍රදේශයක් නිසා අපි ආපදාවට ලක් වෙලා තියෙනවා. මට පොඩි වෙලාවක් දෙන ආපදාවට ලක් වෙලා තියෙනවා. හැබැයි අපි ඉතාම සැලසුම් සහගතව වැඩ පිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරනවා. අපි WhatsApp group එකක් තියෙනවා. හැම තැනකම මොකක් හරි සිදුවීමක් සිදුනොත් අපි ළඟට අපිට ඒ සැලැස්ම අපිට ඒ ෆොටෝස් එක්කම විස්තර එනවා. අපි හැමතැනකම දැන් නවතර කරලා තියෙනවා. මොකක් හරි ආපදාවක් වෙනවනම් අපේ කඳුකර ප්‍රදේශයේ ආපදාවක් වෙනවනම් ඒ විස්තර අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සියල්ලම නතර කරලා අපි ස්ටෑන්ඩ් බයි. අපි හැම අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඒක නිසා මෙන්න මේ වගේ සැලසුම් හදන්න. මෙන්න මේ වගේ සැලසුමක් හදාගත්තොත් අපිට මේ ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන්. අපි රටේ සැලසුම් නැති නිසා තමයි ප්‍රශ්නය.
ඒක නිසා
මම විශේෂයෙන්ම කියන්නේ ගරු මතුරු විතානගේ මන්ත්‍රීතුමා ගෙනාව යෝජනාව ඉතාම කාලීන යෝජනාවක්. එය ක්‍රියාත්මක කරන්න අපි සියලු දෙනාම එකතු වෙලා මේකට පෙළ ගැහිලා මේ රට නියමාකාරයෙන් හදන්න අලංකාර රටක් බවට පත් කරන්න එකතු වෙමු කියලා ඉල්ලා
සිටිනවා. ගරු ජේසී අලවතුල මැතිතුමා ඔබතුමාට විනාඩි 3ක් කාලයක් තියෙනවා.
ගරු මුලස්සන මන්ත්‍රීතුමනි කාලීන යෝජනාවක් නම් මං මේක එක අංගයක් ගැන විතරයි කතා කරන්නේ. විශේෂයෙන්ම අලංකාරයේ කෙසේ වෙතත් අපි ජීවිත හානි වළක්ව ගන්න ඕනේ. දැන් අපි දැක්කා විශේෂයෙන්ම කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ ගහක් කඩා වැටලා 5 දිනක ජීවිත අහිමි වුණා බස් එකක් උඩට. දැන් ඊයේ වෙනකොට තවත් කොළඹ ප්‍රදේශයේ ගස් කඩා වැටලා වාහන වලට අපි දැක්කා මාධ්‍ය තුල. එතකොට පැහැදිලිවම කියන්න ඕනි මේකේ වගකීම පළාත් පාලන ආයතනයෙන් බැහැර වෙන්න බෑ. ඒ නිසා පැහැදිලිවම දැන් මේ වෙනකොට මෙතන ඉන්න රාජ්‍ය අමාත්‍යතුමා දැන් පළාත් පාලන ආයතන වල මහජන නියෝජ්‍යෝ නැහැ. එතකොට අඩු ගානේ දැන් අපිට මේ 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 කාලගුණ தත්ත්වය තවදුරටත් තියෙනවා ඉස්සරහට. එතකොට විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ අපි පාරවල් අලංකාරය කරන්න ගස් අවශ්‍යයි. නමුත් ඒවා ක්‍රමවත්ව ඒවා අවශ්‍ය අතු කපා දාලා එහෙම නැත්නම් පර ගස් තියනවා ඉවත් කරලා මේ අනතුර ඉවත් වෙන්න ඕන. එතකොට දැන් ගිය දැන් සති 3ක් නැහැ මාසයක් නැහැ දැන් මේ ජීවිත පහක් අහිමිලා. දැන් ඊයේ දිනේදී මාර්ග ගණනාවක ගස් කඩා වැටලා තියෙනවා. ස්වභාවික සිද්ධි සිදු වෙනවා. නමුත් මේවා අස්වාභාවික විදියට පාලනයෙන් තොරව තිබෙන නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මම රාජ්‍ය අමාත්‍යතුමාට මතක් කරනවා විශේෂයෙන්ම ගරු රාජ්‍ය අමාත්‍යතුමනි මේ තත්ත්වය තුළ මේ වෙනකොට පළාත් පාලන ආයතනවල සභිකයන් මන්ත්‍රීතුමන්ලා කවුරුන් දැති නිසා නගර සභා ප්‍රාදේශීය සභාවල ඔබතුමා කොමසාරිස්වරුන්ට ලේකම්වරුන්ට සූම් එක මගින් හරි දැනුම් දෙන්න වහාම මේ සඳහා පියවර ගන්න කියලා. එහෙම නැත්නම් තව ජීවිත හානි වෙනවා. අපිට අලංකාරයේ පස්සේ කතා කරන්නේ. ඒකත් තියෙන ඔබතුමා යෝජනාවේ. නමුත් මේ හානිය ඉතාම භයානකයි. එක පැත්තකින් ජීවිතවලට හානි වෙනවා, වාහනවලට හානි වෙනවා, නිවාසවලට හානි වෙනවා. මේකේ සම්පූර්ණ වගකීම දෙන පළාත් පාලන ආයතන වලට. ඒ නිසා වහාම මේක දැනට ඉන්න කොමසාරිස්වරු ලේකම්වරුන්ට දැනුවත් කළා. මොකද සේවකයන් ඉන්න විශාල පිරිසක් කොළඹ නගර සභාව ගත්තාම විශාල දහස් ගාණක් සේවකයන්
ඉන්නවා.
වහාම මේ සඳහා පියවර ගන්න. මොකද මේ වෙනකොට අපි දන්නා පළාත් පාලන ආයතන විතරක් නෙමෙයි පළාත් සභාවලත් දේශපාලන අධිකාරයේ මේ ඡන්ද නොතිබීම නිසා නැති වෙලා තියෙනවා. එතකොට දැන් ඒ තැන් වල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ආණ්ඩුකාරවරු විතරයි ඉන්නේ, ඊට අමතරව ඉන්න නිලධාරි. එතකොට අපි දැක්ක දැන් ආයතන ප්‍රධානීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් අද තමන්ගේ හිතුමතේ වැඩ කරගෙන යනවා. අපිට වෛද්‍යවරු මේ ළඟදී අපිට හමු වුණාම ඒ වෛද්‍යවරු මොකද්ද කිව්වේ? අද දූෂණ වංචා ගණනාවක් සිද්ධ වෙනවා ඒ ආයතන වල. ඒකට කියන්න කෙනෙක් නැහැ. ඉස්සර නම් ඇමතිවරයා ජනතාවට වගේ කිව්වා පළාත් සභාවල. අද ඒ කවුරුත් නැහැ. එතකොට ආයතන ප්‍රධානීන් හැටියට දෙපාර්තමේන්තු ප්‍රධානීන් අද තමන්ගේ හිතුමතේ දේවල් කරගෙන යනවා. ඒ නිසා මේ ගැන කොහෙල බලන්න ඉන්න එකම කණ්ඩායම දැන් පාර්ලිමේන්තුවේ ඉන්න පළාත් සභා කටයුතු භාර අමාත්‍යවරයා, උතුමා රාජ්‍ය අමාත්‍යවරයා. ඒ නිසා මේවා ගැන හොයලා බලන්න. විශේෂයෙන්ම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් මේකට වහාම පියවරක් ගත යුතු නැත්නම් තවත් ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්ධ වෙයි රටේ ජනතාවට.
බොහොම ස්තුතියි ගරු සුදත් මංජුල මන්තුමා, ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා.
උලසුනේ ගරු මන්ත්‍රීතුමනි, කාලෝචිත ඉතාම පළදායි යෝජනාවක් ඉදිරිපත් කරපු අපේ මදුරු ස්ථානගේ සහෝදර මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වන ගමන්, ඇත්තරම පළාත් පාලන ආයතනයක වගකීම ප්‍රදේශයේ සෞඛ්‍ය ඒ වගේම සනීප ආරක්ෂාව ඒ සියල්ල සහතික කිරීමේ වගකීම නෛතික වගකීම තියෙන පළාත් පාලන ආයතනයක. ඒ වගේම කොට්ටාසේ ජනතාවට අවශ්‍ය පාරිසරික සුන්දරත්වය ඒ වගේම සුවදායි සුන්දර පරිසරයක් නිර්මාණය කිරීමෙත් නෛතික වගකීම තියෙනවා පළාත් පාලන ආයතනයට. ඉතින් අපි දකින්නේ මේ යෝජනාව තුළම ප්‍රායෝගිකව අපි දැක්ක මේ අයහපත් කාලගුණය හා මේ තද සුළං වැසි සහිත තත්ත්වයක් එක්ක අපේ රටේ ජීවිත දේපල විශාල ගාණක් ගස් කඩා වැටීම් හරහා සිද්ධ වෙනවා. හැබැයි අපි දකිනවා මේ වැඩ මේ තත්ත්වයක් එක්ක රැල්ලට ගස් කපන්න පටන් අරගෙන ඒක තාක්ෂණික වශයෙන් නිර්දේශ ආත්මකෝ ගැලපෙනවද නැද්ද කියන කාරණෙන් ඔබ්බට ගිහිල්ලා අද අපි දකිනවා රැල්ලට ගස් කපනවා. ඒ වගේම රැල්ලට ගස් සිටවනවා. ඉතින් තුරුලතා කියන්නේ පරිසර සුන්දරත්වයේ වගේම පාරිසරික උෂ්ණත්වය පාලනය කරන්නත් අත්‍යවශ්‍ය වෙන දෙයක්. හැබැයි නාගරිකව මේ මාර්ග පද්ධතියත් එක්ක අපි බැලුවොත් මහනගර සභා, නගර සභා, ප්‍රාදේශ සභා මේ සියල්ලගෙම අවිධිමත් ඉදිකිරීම්, අවිධිමත් සිටුවීම් නිසා විවිධ ගැටලු ගණනාවකට අද පත් වෙලා තියෙන වකවානුවක්. ඒ නිසා මේ යෝජනාව තුළ තියෙන්නේ අපේ පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමාගේ නායකත්වය තුළ අපේ රටේ ආණ්ඩුකාරවරු සියලු දෙනා කැඳවලා ඒකාබද්ධ වැඩපිළිවෙලක් තුළ නෛතික වැඩපිළිවෙලක් සකස් කිරීම. ඒක හරහා විශේෂයෙන්ම පළාත් සභාවලට සුවිශේෂී වූ
ඔබතුමාට විනාඩි කාලයක්
කාරණා උඩ පළාත් සභාවලට අවශ්‍ය ප්‍රඥප්තිත් ප්‍රාදේශීය මට්ටමට අවශ්‍ය අතුරු විවස්ථාත් සකස් කරලා තාක්ෂණික කමිටුවක් කරහා ගස් හිටුවීමත් ගස් ඉවත් කිරීම වගේම නාගරිකව නාගරික සංවර්ධන අධිකාරිය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වයක් ඇක්තුව ඉදිකිරීම් සහ ඉවත් කිරීම් කියන සියලු කාරණා සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම තමයි අත්‍යවශ්‍ය කාරණාව වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම මේ ප්‍රසන්න සුවදායි සුන්දර පරිසරයක් නිර්මාණය කිරීමේදී මේ තාක්ෂණික වැඩපිළිවෙල අත්‍යවශ්‍ය වෙනවා. මේ තාක්ෂණික කමිටුව අද වෙලා තියෙන්නේ පුද්ගල කේන්ද්‍රීය ඒ පළාත් පාලන ආයතනයේට ආවේනික වෙච්ච වැඩපිළිවෙලක අද තියෙන්නේ. ඒක නිසා මේක පොදු ජාතික පළාත් ඒ වගේම ප්‍රාදේශීයව ගලා යන වැඩපිළිවෙලක් තුල ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් සකස් කරලා ඒ සඳහා කටයුතු කරන්න කියලා අපේ පළාත් සභා පළාත් පාලන මේ මොහොතේ තින්න අපේ රාජ්‍ය අමාත්‍යතුමාගෙනුත් ඉල්ලීමක් කරමින් ස්තුතිවන්ත වෙමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි.
ගරු වේලකුමාර මන්තුමා, ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා.
ගෞරව සභයික තලමිතාංග උරුපිනර වර්ගලේ, ඉන්ද්‍රය සග උරුපිනර් මදුර විතානගේ අවර්ගලால் முன்வைக்கப்பட்டிருக்கின்ற இந்த உள்ளூராட்சி மன்றங்களினது நகரங்களை அழகுபடுத்துவது தொடர்பான இந்த சபை ஒத்திவைப்பு வேலை விவாதத்திலே என்னுடைய கருத்தை தெரிவிப்பதற்கு சந்தர்ப்பத்தை தந்தமைக்கு நன்றி. குறிப்பாக இன்று இருக்கக்கூடிய மோசமான காலநிலையோடு இந்த நகரங்களிலே பிரதான நகரங்களிலே வீதியோரங்களில் இருக்கின்ற முறையற்ற மரங்களின் காரணமாக பல்வேறு உயிர் சேதங்கள், பல்வேறு விபத்துகள் ஏற்படுவது தொடர்ந்து கொண்டிருக்கின்றது. குறிப்பாக நீண்ட காலமாக இந்த மாநகர சபைகளானது இந்த நகரங்களினது சுற்றுச்சூழல் தொடர்பாக அங்கே இருக்கக்கூடிய அந்த மரங்கள் தொடர்பாக முறையான கண்காணிப்பை செய்யாமை காரணமாக இன்று அது ஆபத்தான ஒரு நிலைக்கு மாறியிருக்கின்றது. அவே இந்த சூழலிலே மக்கள் எதிர்நோக்குகின்ற பிரச்சினைகளை இந்த மன்றங்களிலே பேசுவதற்கு அங்கே மக்களால் தெரிவு செய்யப்பட்ட பிரதிநிதிகள் இல்லை. எவ்வாறு
இந்த நகரசபைகளின் ஊடாக மாநகரசபைகளின் ஊடாக ஒரு புதிய அலகை ஏற்படுத்தி இந்த விடயத்தை மேம்படுத்த வேண்டும் என உறுப்பினர் கூறுகிறாரோ, அதைவிட இன்று மிக முக்கியமாக மக்களவை அங்கே காணப்பட வேண்டும். மக்களினுடைய அபிப்பிராயத்தை தெரிவிக்கக்கூடிய உள்ளூராட்சி மன்றங்களினது உறுப்பினர்களின் நியமனத்துக்கான அவகாசத்தை இடைவெளியை ஏற்படுத்தி கொடுக்க வேண்டிய தேவை வந்து இருக்கின்றது. அவ்வாறு இல்லாத நிலையிலே இது மேலும் மோசமான ஒரு நிலைக்கு தள்ளப்படுவதற்கான நிலைமையே காணப்படுகின்றது. குறிப்பாக அண்மைய வருடங்களிலே கண்டி மாநகர சபையை எடுக்கின்ற போது கண்டி மாநகர சபையிலும் நகரத்தை அழகுபடுத்துவதற்கான மரங்களை நாட்டுகின்ற ஒரு வேலை திட்டம் கண்டி நகர அந்த பகுதியிலே மேற்கொள்ளப்பட்டது. அந்த மரக்கண்டுகள் நாட்டப்பட்டது மட்டும்தான், அவை காடுகளிலே வளர்ப்பது போல அவை வளர்ந்து இன்று பல்வேறு இடையூறுகளை விளைவிப்பதாக இருக்கின்றது. இன்னும் ஓரிரு வருடமாகின்ற போது அது இப்போது இருப்பது போல விபத்துகளை ஏற்படுகின்ற மனித உயிர்களுக்கு ஆபத்தை கொண்டு வருகின்ற நிலைமைக்கு தள்ளப்படும். அவை முறையாக அவை கண்காணித்து முறையாக அவை பராமரிக்கப்படாத ஒரு நிலையிலே அவை கைவிடப்பட்ட ஒரு நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றமைதான் இருக்கின்றது. அவை அந்த நோக்கம் அதனுடைய அடிப்படை நோக்கமானது அங்கே நிறைவேற்றப்படாதது. குறிப்பாக சுற்றுச்சூழலை பாதுகாக்க சுற்றுச்சூழலை அழகுபடுத்த இந்த ஏற்படுத்தப்பட்டிருக்கக்கூடிய இந்த திட்டமானது முறைப்படுத்தப்பட வழிபடுத்தப்பட வேண்டிய நிலைமையிலே இருக்கிறது. இவை அனைத்தையும் கூறுவதற்கு சொல்லுவதற்கு கவனத்தை கொண்டு வருவதற்கு அதிகாரிகளை இது தொடர்பான கவனத்திற்கு கொண்டு வருவதற்கு இந்த சபையிலே மக்கள் பிரதிநிதிகள் அவசியம். ஆகவே நான் நினைக்கின்றேன் இத்தகைய அந்த ஒரு நிறுவனத்தை நிறுவுவது போலவே இந்த தேர்தலை நடத்தி அதற்குரிய அந்த மக்கள் பிரதிநிதிகளை ஏற்படுத்துவதற்குரிய வழிவகையையும் அதே போல ஒரு விடயம் கூறி முடிக்கின்றேன். 9 மாகாணங்களிலும் இந்த உள்ளூராட்சி மன்றங்களிலே ஏறக்குறைய 8400 வரையான தற்காலிக ஊழியர்கள் நிரந்தர நியமனத்தை கேட்டு நிற்கின்றார்கள். அது தொடர்பாகவும் உங்கள் கவனத்தை செலுத்துமாறு கூறி விடைபெறுகின்றேன். நன்றி.
ගරු ප්‍රේමනාත්ජි දලවත් මැතිතුමා ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා.
සුදී සභාවතුමනි, ගරු මන්ත්‍රීතුමා, ගරු මඳුරු මන්ත්‍රීතුමාගෙන් අපි යෝජනාව ගැන අදහස් දක්වන්න ලැබීම සතුටක්. මම හිතන්නේ අපේ රටේ විශාල වශයෙන්ම පළාත් පාලන ආයතනවල විශාල කාර්යභාරයක් මේ කාලය තුළ සිද්ධ විය යුතු කාලයක් තමයි අද වෙනකොට ලැබිලා තියෙන්නේ. අපි දන්නවා විශාල කාලුණික වශයෙන් වර්ෂාපතනයේ වැටෙන කාලයක්. එතකොට පළාත් පාලන ආයතන තුල විශාල වශයෙන් සක්‍රීය වශයෙන් කටයුතු කරලා මේ ආපදා කාලය තුල එයගේ මැදිහත්වීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම මේ ගස් කොළන් කඩා වැටෙනවා. හැබැයි කඩා වැටෙනවා කියලා සමස්ත ගස් කොළන් ටිකම කපලා දැම්මොත් ඒකත් විනාශයක්. ඉතින් මේ අවශ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරලා අවශ්‍ය පරිදි තමයි මේ කටයුත්ත සිද්ධ කරන්න ඕනේ. කොහොම වුණත් මේ ක්‍රියාවලියට රාජ්‍ය නිලධාරීන් විශාල වශයෙන් මැදිහත් වෙනවා. ඒකම කොමසාරිස්වරු මැදිහත් වෙනවා. එතනින් එහාට ගිහලා ප්‍රාදේශීය සම්බන්ධීකර කමිටු වල සභාපතිවරු හැටියට අපි මේ අදාළ රාජ්‍ය ආයතනවලට දේශපාලන නායකත්වය ලබා දෙනවා. නමුත් ඒ ප්‍රමාණවත් කියලා මම කිසිම වෙලාවක කියන්නේ නැහැ. නමුත් විශාල වශයෙන් අපිට මේ කාරණය අදාළ දේශපාලකයෝ, පළාත් පාලන ආයතන දේශපාලකයෝ, පළාත් සභා දේශපාලකයෝ, රාජ්‍ය සේවකයෝ අපි සියලු දෙනා විතරක් ඉඳලා මේ වැඩේ කරන්න බෑ. මොකද ഇതു මම දකිනවා. දැන් රත්මලාන දෙහිවල කියන කලාපය තුල එක සුළු පැය දෙකක් තුනක් වැහැපු ගමම තනිකරම කානු ටික පිරිලා. ඉතින් ඒක කානුවක් පිරනකොට එතනට යවනවා අපේ රටේ අපේ රාජ්‍ය සේවකයෝ ටික එතනට යවලා කානු ටික සුද්ධ කරනවා. ඉතින් එතනට යනවා රාජ්‍ය සේවකයන්ගේ කාලය එයට වැටුප් ගෙවනවා. ඊගාට නගර සභාවේ තියෙන වාහන ටික ඩීසල් යනවා. ඉතින් එහෙම කල්පනා කරලා බැලුවාම ගරු සභාපතිතුමා මේ අපි හැමෝම සියලු දෙනාම එකහුව වෙලා මේ වෙලාවේ වැඩ කරන්න ඕනේ. මේ අපි අහක දාන ප්ලාස්ටික් බෝතලේ ඉඳලා අහක දාන ප්ලාස්ටික් සිලිසිරි කවලේ ඉඳලා ටොපි කොලේ ඉඳලා අපි සියලු දෙනා එකහුව වෙලා මේ චක්‍රේට
පුළුල් වෙලා විනාඩියක් තියෙනවා. විනාඩියක්.
ඒ නිසා මම හිතන්නේ අපි සියලු දෙනාම කළ යුතු දෙයක් තියෙනවා. මේ යෝජනාව තුළ මේ නිසි ක්‍රියාවලියක් ස්ථාපනය කරන්න තමයි ගරු මන්ත්‍රීතුමා මේ යෝජනාව කරන්නේ. ඒ විය යුතු දෙයක්. හැබැයි මම මේ වෙලාවේ ආයෝජනය කරන සමස්ත රටවැසියන්ගෙම මේක එකිනෙකාට ඇඟිලි දික් කළ යුතු කාලයක් නෙමෙයි. අපි සියලු දෙනා එකහුවලා අපි සියලුම දෙනාට මේ රට වෙනුවෙන් වගකීමක් තියෙනවා. ඒක මේ 100%ක් කොට්ටෙක් කවරයක් අනිත් පැත්ත ගලනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අපිට පුළුවන් නම් පුංචි හරි දායකත්වයක් දෙන්න. මේ ඉටි කොලයක් ප්ලාස්ටික් කවරයක් බිමට දානකොට හිතන්න පුළුවන් නම් මේක රට වෙනුවෙන් අපි කරන්නේ අපරාධයක් කියලා. අද අපිට තියෙන මේ ආපදාවලිය විශාල ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ඒ සඳහා අපේ දේශපාලඥ වශයෙන්, රාජ්‍ය සේවක වශයෙන් සියලුම දෙනා අපි මේ මැදිහත් වීම කරන්න ඕනේ කියලා කාර්ය මෙලා මතක් කරමින් මම නිහඬව බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි. හොන්ඩබල් එස් සීදරන්. You have 3 minutes.
Gaurava Tanamedanga Murupinar avargale, the Madura Vidhanagaya Gaurava Urupinar avargalal kondu varapatta indriya theermanam kaalathukketta miga mukkiyamanadhu. Kurippaga pala idangalilum marangal murindu vilugal adanal yetpadugindra seedangal endai andraadam nangal pathrigaiyile paarkakoodiyadhaaga irukkirathu. அதனை விட பல ஊடகங்களிலே இறப்புகள் மரணங்களுக்கு கூட காரணமாக இருந்திருப்பதை அண்மை காலங்களில் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. இது ஒரு மிக இந்த நாட்டில் இருக்கின்ற மிகப்பெரிய விடயம். அழகுக்காக மரங்களை நடுதல் அல்லது ஏற்கனவே பல ஆண்டுகளாக உயிரோடு வாழ்ந்த மரங்கள் இந்த நாட்டில் இருக்கின்றன. அவ்வாறான மரங்களுடைய வயசுகள் ஒரு தாண்டி எல்லை தாண்டியதாக இருக்கிறது. அதனை விட அது ஒரு நீண்ட காலம் நிலையாக நின்றதன் அடிப்படையிலே அந்த மரங்களிலே உக்கல் அல்லது ஏதாவது வகையிலே ஒரு பாதிப்பு ஏற்பட்டிருக்கிறது. அவ்வாறான மரங்களை இனங்கண்டு அவற்றை அகற்றுவது மிக மிக முக்கியமானது. குறிப்பாக இன்று ஊராட்சி மன்றங்கள் இல்லை. இந்த ஊராட்சி மன்ற தேர்தலை நடத்துவதற்கு இந்த அரசாங்கம் தயாராகவும் இல்லை. ஊராட்சி மன்ற தேர்தலை நடத்தினால்தான் அந்தந்த வட்டாரங்களுக்குரிய உறுப்பினர்கள் தங்களுடைய மக்களுடைய விடயங்களை பார்ப்பார்கள். அவர்கள் இந்த விடயங்களில் அதிகமான கவனங்களை செலுத்துவார்கள். ஆனால் இந்த நாடு மக்களுடைய பிரதிநிதிகளுடைய செயல்பாடுகளை இல்லாமல் செய்து ஒரு பிரதேசபையினுடைய அல்ல நகரசபையினுடைய மாநகரசபையினுடைய மேயர் அல்லது நகரபிதா அல்ல பிரதேச சபையின் செயலாளர் அரச உத்தியோகத்தர்களை நம்பித்தான் இந்த நாட்டில் இந்த விடயங்கள் கையாளப்படும் என்றால் இது நாட்டுக்கு உகந்ததாக மாறாது. ஆகவே இது மிக முக்கியமானது. இன்றைய அனர்த்தங்கள் நடைபெறுகின்ற இந்த சூழலில் ஒரு நியாயமான ஜனநாயக ரீதியான தேர்தல்களை நடத்துவதன் மூலமும் ஊராட்சி மன்றங்களை அந்தந்த மக்கள் பிரதிநிதிகளிடம் ஒப்படைப்பதன் மூலமும் அந்த இடங்களுக்கான இந்த பாதுகாப்புகளை தேடிக்கொள்ள முடியும். அதிலும் குறிப்பாக நாட்டுக்கு பொருத்தமான நிலையாக நிற்கக்கூடிய மரங்கள் இனம் காணப்பட வேண்டும். ஒரு மெக்கானிசம், ஒரு புதிய தொழில்நுட்பம் ஒன்று உருவாக்கப்பட வேண்டும் பிரதேச சபைகளுக்கு. அவர்களுக்கு அந்த அதிகாரம் இருக்கிறதா என்றது முதலாவது கேள்வி. நான் நினைக்கிறேன் குறிப்பாக தலைமை தாங்கும் உறுப்பினர்களே, இந்த மரங்களை அகற்றுதல் அல்லது நாட்டுதல் தொடர்பிலே பிரதேச சபைகளுக்கு எந்த அளவு தூரம் அதிகாரங்கள் வழங்கப்பட்டிருக்கிறது, அவர்கள் எடுத்தவுடன் இதை எவ்வாறு கையாள முடியும், இந்த விடயங்கள் அங்கே மிக முக்கியத்துவம் பெறுகின்றன. ஆகவே இந்த விடயங்களில் அதிகமான மதுரை விதானகை அவர்கள் அதிகமான கவனம் செலுத்தி உடனடி செயல்பாடாக இதனை முன்னெடுக்க வேண்டும் என்று நான் இதிலே பதிவு செய்து கொள்கிறேன்.
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුම ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා.
මුලසන අරුර මන්ත්‍රීතුමනි, මදුරු විධාන මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව තකාලිත යෝජනාවක්. කාල වේලා නැති නිසා දීර්ඝ වශයෙන් මම කරුණු පහදන්න යන්නේ නැහැ. විශේෂයෙන් මම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා අපේ පළාත් පාල අමාත්‍යතුමා වක්කුමරැමතුමා. මම එතුමාට කරන යෝජනා තමයි අපේ මන්ත්‍රීතුමාගේ යෝජනා හරහා මේ පළාත් පාල ආයතනයකට තනියම මේ දේ කරන්න අමාරුයි. ඒ නිසා අපි කරන්නට ඕනේ, මොකද ජල සම්පත් මණ්ඩලය හිතන අපේ වැඩේ තමයි වතුර බට දාන එක. ඒගොල්ලෝ පාර කඩනවා. මහාමාර්ග හිතන අපි පාර හදන්න ඕනේ, අපි තමයි පාර හදන්නේ කියලා. ටෙලිකොම් හිතන අපිට දෙන්නේ ටෙලිකොම් මේ මිදුළු ජනතාවට විදුලි මේ සන්නිවේදනය දෙන්න කියලා ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ට ඕන කාර්ය කරනවා. ඊට පස්සේ විදුලි වල මණ්ඩලය හිතන අපිට තියෙන ලයිට් දෙන්න කියලා එයාලට ඕනද ඒගොල්ලෝ කරනවා. වනරක්ෂණෙන් ඇවිල්ලා ගස් එක හිටවනවා. ඊට පස්සේ විදුලි වල මල්ලෙන් ඇවිල්ලා ලයින් එක යට කියලා ගස්ටි එක කපලා දානවා. එතකොට පළාත් පාලන ආයතනයට අපිට මේක බැර කරන්න අමාරුයි. මම අපි අමතුමාට යෝජනා කරන්න අමතුමේ මේකට කණ්ඩායමක් පත් කරන්න. පත් කරලා යමක් වැඩක් කරනකොට සැලසුමක්. මෙන්න වතුර බඩේ දාන්න මෙතනින්. මේ ඉඳ මේක මේ විදිහට සැලසුම් වෙන්නට ඕනේ. ලයිට් කණු හිටවන්න මෙතනින්. ටෙලිකොම් කණු හිටවන්න මෙතනින්. එහෙම තියෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් අපිට මේ දේ කරන්න අමාරුයි. ඒ නිසා අපි හැමෝටම වාක්‍යමත් තියෙනවා ලස්සන නගරයක් හදන්න, අනතුරුදායකත්වයෙන් තොර නගරයක් හදන්න. ඒ වගේම අපි මම නිරන්තරයෙන් මගේ සම්බන්ධකමට කියන දේක් තමයි නිලධාරීන්ට වහින වෙලාවට පාරට යන්න. ඉංජිනේරු මාතර මං කියන වහිනකොට වාහනය අරන් ඇතුළට ලයින් එක පාරට ගිහලා බලන්න මිනිස්සු විඳින දුක්. වතුර වලවල් වතුර බහින්නේ නැහැ. ඒ වෙයි යන්නේ කොහමද? එතකොට එහෙම නැතුව අපිට මොකක් හරි සිද්ධියක් වුණාට පස්සේ එතන දුවන් ගිහලා කරනවට වඩා
අපි කලින් අවබෝධ කරගන්නට ඕනේ අපිට මේ අනතුරුදායක තත්ත්වයන් කොහෙද ඇතිලා තියෙන්නේ කොහෙද වලවල් ඇතිලා තියෙන්නේ කොහෙද කාණු කැඩලා තියෙන්නේ කොහෙද ස්ලැබ් කැට කැඩලා තිබෙන්නේ
ඔබතුමා තව විනාඩියක් කාලයක්
අපි බලන්නට ඕනේ පේමන්ට් එකද යනකොට සියලුම කඩ සාප්පුවල සමාඩ වැහිපිලා රෝල තියෙන පේමන්ට් එකට යන කෙනාගේ කුඩේ මැද්දට වතුර ටික වැටෙන්නේ ඒක ගැලවිලා ඒ යන පුජ්‍යලයා හොඳටම තෙමෙනවා ඉතින් ඒ නිසා මේ ඇතිලා තියෙන මේ අවිධිමත්භාවය පළාත් පාලනයකට විතරක් තනියෙන් කරන්න අමාරුයි. ඒ නිසා මේ සැලසුම් කරන්න ඕන නාගරික සංගම අධිකාරිය, ඒ වගේම පළාත් පාලන ආයතනය, පොලිසිය, රථවාහන ටික කොහොමද ගාල් කරන්නට ඕනේ. මේ අවිධිමත් භාවයන් ඉවත් කළොත් මම හිතනවා නගරයට ඒ පහසුකම් ටික ලැබෙනවා. PRD එකට, RD එකට, විදුලි මල්ලේට, ටෙලිකොම් ආයතනයට, එහෙම නැත්නම් වෝටර් බෝඩ් එකට මේ සියලු ආයතන ඒකරාශි කරලා දරු අපේ ඇමතිතුමා ආණ්ඩුකාරතුමාලත් එක්ක කැඳවලා කොමසාරිස්වරු
කැඳවලා
ඒකාබද්ධ වැඩසටහනක් හැදුවොත් අපිට කරන්න පුළුවන්. හැබැයි තනිදනියෙන් කරන්න ගියොත් කවදාවත් මේ වැඩේ වෙන්නේ නැහැ. මන්ත්‍රීතුමාගේ යෝජනාවත් නිකන් අපත යන යොදම මන්ත්‍රීතුමාගේ
යෝජනාවත්
වැදගත් යෝජනාවක්. ඒකට අපේ ඇමතිතුමා වඩා ධනාත්මක වැඩපිළිවෙලක් ඇති කරයි කියන බලාපොරොත්තුෙන් එතුමාට ස්තුතිවන්ත කරමින්
මම බොහොම ස්තුතියි. පිළිතුරු කතාව ගරු ජනක වක්කුඹර රාජ්‍ය ඇමතිතුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක්.
ගරු මුනුසුනේ කර මන්තුමනි, මදුරු ඉතානගේ මන්තුමා ජනප මේ කාලුචිත යෝජනාව එතුමාගේ ඉදිරිමතා මේ නගර අලංකාර ඒකකයක් පිහිටවන්න කියලා හිටන් එතුමාගේ ඉදිරිමත් තියෙනවා. ඒක මෙතන මන්තුරු ගණනාවක් කතා කරා. මේ දවස්වල අයහපත් කාලගුණ තත්ත්වෙත් එක්ක අපි දකිනවා ගස් කඩා වැටෙනවා වගේම හිටපු ගාම ගං අතුරක් ගන්නවා මේ ටවුන් වල. වාහන යට වෙනවා, කඩ යට වෙනවා, හානියට පත් වෙනවා. එකම අද දවසේ මම සියලුම ආණ්ඩුකාරවරුන්ට ලිඛිත දැනුම් දීමක් කරා. මේ අනවසර ඉදිකිරීම හේතුවෙන් සහ අයපත් කාලගුණ තත්ත්වයේ හමුවේ සිදුවන ස්වභාවික ආපදා සහ ගස් කඩා වැටීම නිසා වන ජීවිත හා දේපල හානි සිදුවීම නිරන්තරයෙන් වාර්තා වන බැවින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර සක්‍රීය වැඩපිළිවෙළක් සකස් කර ඒ අවශ්‍ය කටයුතු කරන්න කියලා ආණ්ඩුකාරවරු නම දෙනාටම අපි දැනුම් දීමක් කරා. ඒ වගේම මුනුසුනේකර මන්තුමනි, මෙතුමාගේ ඉල්ලීම තියෙන්නේ මේ ඒකකයක් පිහිටුවලා නගර අලංකරණය කරන්න. අපි දැන් කොළඹ නගරයේ බැලුවොත් මේ වෙනකොට ගස් විශාල සංඛ්‍යාවක් කපලා අයින් කරා. ඒ වගේම අනතුරක් අපට වෙයි කියන හිතන ඒවා ඒ අනතුරු වළක්වා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළක් හැදුවා. හැබැයි මම ඊයේ රැවෙලා යනකොට මම දැක්කා මෙතන මේ මේ බෞද්ධාලෝක මාවතේ පොඩි ගහකුත් වැහලා තියෙනවා. කියන්නේ මේ ගහක් වැටෙන්න ඒක ගහේ වයසයි. එහෙම නැහැ. ඒක නිසා ඒ හුළඟකට ඔරොත්තු දෙන විදිහට තමයි ඒක වෙන්නේ. ඒ ප්‍රදේශයෙන් ලොකු හුළඟක් ගියොත් එහෙම ගහ අවුරුදු 100ක් පරනද 20ක් පරනද 10ක් පරනද නැහැ. ඒ අනතුර වෙනවා. ඉතින් අපි මේ අනතුරක් වළක්වා ගන්න කියලා රටේ තියෙන සියලුම මාර්ග දෙපැත්තේ තියෙන ගස් ටික කැපුවොත් එහෙම ඒකටත් බැනුම් අහන්න වෙනවා. ඒ නිසා අපි සියලුම නගර සභාවලටත් මහනගර සභාවලටත් ප්‍රාදේශ සභාවලටත් දැනුම් දීලා තියෙන්නේ අනතුරක් ඇති වෙන්න තියෙනවා නම් ඒක වළක්වා ගැනීමට කටයුතු කරන්න. විශේෂයෙන්ම කොළඹ මහනගර සභාවේ මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ගස් කපලා අයින් කරන්න කටයුතු කරා. ඒ වගේම පාරට අනතුරක් තියෙන ඒවා කොටසක් කපලා අයින් කරා. ඉතින් අපි ඒක ඒ කරනවා වගේම මම පහුගිය දවස්වල දිස්ත්‍රික්කවල ගියහම පළාත් පාලන ආයතනවල ලේකම්වරු කොමසාරිස්වරු ගෙනහල්ලාමත් කිව්වා. ඉතින් අපි අද දවසෙත් කියනවා එහෙම අනතුරක් වෙන්න ඉස්සෙල්ලා වළක්වන්න පුළුවන් නම් ඒ අවශ්‍ය කටයුතු කරන්න කියලා තමයි අපි ආණ්ඩුකාරතුමාලටත් දැනුම් දීම කළ තියෙන්නේ. ඉතින් මේක අද දවසේ වෙනවා වගේම ඉදිරි දවස්වලත් වෙන්න පුළුවන්. ඉතින් මම ඉල්ලීමක් කරලා තිනවා ගහක් අයින් කරනවා නම් ඒ වෙනකොට ගසක් හිටවන්න කියලා. ඒකට ගැළපෙන වර්ගයේ ගහක් ඒ පාරේ හෙවනට අපි හිටවන්න ඕනේ. ගස් අයින් කරනවා වගේ. ඒකම විශේෂයෙන්ම ලොකුම ප්‍රශ්න වෙලා තියෙන මේ හැම වෙලේම වැස්සේ ගාවම මේ පාරවල් යට වෙනවා. මේක අනවසර ඉදිකිරීම විශාල ප්‍රමාණයක් තියෙනවා. කඩ හදලා තියෙන පාරේ බෝක්කු උඩ අලුතෙන් ගොඩනැගිලි හදනවා බැම්ම බදින්නේ කාණුවේ. ඒක නිසා අපි දැනුම් දුන්නා මේ අනවසර ඉදිකිරීම අයින් කරන්න කියලා. හැබැයි මේ අනවසර ඉදිකිරීම අයින් කරන්න ගියාම එවල දේශපාලන වාසි ගන්නවා. ඔය මිනිස්සු අවුරුදු 20ක විතර ඉඳලා හිටියා අයින් කරන්න එපා කියලා දේශපාලන වාසි ගන්න යනවා.
සමහර විනාඩියක් කාලයක් තියෙනවා.
සියලු දෙනාගේම ඉල්ලීමක් කරනවා දේශපාලන වාසි ගන්න එපා.
අනතුරක් වුණාම ගංග අතුරක් ආවම එහෙම නැත්නම් පාරක් ඇට වුණාම සියලු දෙනාටම ඒක වෙනවා. ඒ ප්‍රදේශයට විතරක් නෙමෙයි වෙන ගමනක් යන ආපු අයටත් වෙනවා. ඒ නිසා අපි දැනුම් දෙලා තියෙනවා ඒ අනවසර ඉදිකිරීම මේ මොහොතේ කොහේ හරි වතුර බහින්න තැනක වතුර බහින්න නැතු වෙන්න එතන අනවසර ඉදිකිරීමක් කරලා තියෙනවා ඒක අයින් කරන්න කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ ගැන හොයලා බලලා ඒ අවශ්‍ය කරන කටයුතු කරන්න රජයක් හැටියට මැදිහත් වෙලා ඒ වගේම පළාත් පාලන අමාත්‍යංශ හැටියට අපි එකට විශේෂ මැදිහත් වීමක් කළේ අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම මෙතුමා කියන්නේ මේ අලංකාරයේ කරන්න වැඩපිළිවෙලක් කරන්න. ඒ නිසා මහනගර සභාව 24කත් ඒ වගේම නගර සභාව 41කත් මේ 65 අපි මේ ඒකක 65ක් හදලා අපි බලාපොරොත්තු වෙන ඉස්සෙල්ලම මේ වැඩ කටයුත්ත කරලා බලන්න. ඒ සඳහා අවශ්‍ය කරන කණ්ඩායමක් පත් කළා ඒකකයක් හදලා ඒකකයේ තුල ඒ නගරය අලංකරණය කරන්න අවශ්‍ය කටයුතු කරන්නත් ඊගොඩ ප්‍රාදේශ සභා 276ක් තියෙනවා. අපි ඒකෙත් බලනවා ඒ කරන්න පුළුවන් ආයතන බලලා හිටන් ඒ ආයතනත් එක්ක එකතු වෙලා නගර අලංකරණය කරන්න ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න. තුමාගේ යෝජනාව ඉතාම හොඳ යෝජනාවක්. මේක පුළුල් වශයෙන් කතා කරන්න තියෙන දෙයක්. ඉතින් අපි ඉදිරියේ බලනවා ඒ පළාතේ ඉන්න නගර සභා මහනගර සභා ප්‍රාදේශ සභා ගෙන්නලා මේ දේශපාලන අධිකාරියත් එක්ක කතා කරලා මේ අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලා අපේ නගර ලස්සනට තියාගන්න ඒ අවශ්‍ය කරන පරිසරය හදන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුව කල් දැබීම පාර්ලිමේන්තුව හෙට දින පෙරවරු 9:30 දක්වා කල් තුවා.